හරි. ගරු මදුර සරවිරත්න නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශ ඉතා වැදගත් විවාදයට එකතු වීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ගෞරවයක් කොට සලකනවා. මුලින්ම ගත්තොත් එහෙම මංගල අයවැයක් කියන්නේ ආණ්ඩු මාරුවකින් විශේෂයෙන් ආණ්ඩු මාරුවකට පස්සේ මංගල අයවැය කියන්නේ විශේෂිත තැනක්. අපි ඉතිහාසය ගත්තත් මංගල අයවැයකින් තමයි ආණ්ඩුවක තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන පාර පෙන්වන තැන. ඒ නිසා අපි හිතනවා මංගල අයවැය කියන එක විශේෂිතයි කියලා. අපි කියන්නේ අයවැය කියන එක ගලේ කෙටු අකුරක් එහෙම නැත්නම් සෙල්ලිපියක් නෙමෙයි. විශේෂිත තත්ත්වයන් අනුව, කාලය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි යන මාර්ගයේ දිශානතිය පෙන්වන්නේ මුලින්ම පෙන්වන මෙන්න මේ අයවැය. ඒ නිසා අපි හිතනවා මේක විශේෂිත අවස්ථාව. වෙන ආණ්ඩුත් එහෙම තමයි. ඕනම ආණ්ඩුවක් ආණ්ඩු මාරෝගෙන් පස්සේ අයවැයක් නම් විශේෂයෙන් ඒකෙදි ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක්, අලුත් ජවයකින් පටන් ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තැන් නෙමේ. ඒ පටන් ගන්න දේ පටන් ගන්නේ ඉලක්ක සහගතවද, මාර්ග සිතියම් ඇතුළුවද, රෝඩ් මැප් එකක් එක්කද, ප්‍රායෝගික තලයේද, එහෙම නැත්නම් තිරසාරවද කියන එක මත තමයි මේ මොන අයවැයක් වුණත් ඉදිරියට ගිහිල්ලා ඒක සමාජගත වෙලා ඊට පස්සේ ප්‍රතිලාභ ලැබෙන්නේ. අධ්‍යාපනය ගත්තත් එහෙම තමයි කියලා අපි හිතනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මෙතන කතා වෙච්ච කාරණාවක් තියෙනවා. අවුරුදු 76ක් තිස්සේ අධ්‍යාපනය යම් කිසි මට්ටමක ලංකාව තිබුණා කියන කාරණාව. ඔගේ කෑත්ත නමුත් 76ක් නෙමේ, ඊට කලිනුත් අවුරුදු 2000කට කලින් ලංකාවේ කිරුවෙන් පද්ධතිය පටන් ගත්තා. අවුරුදු 1000 ගානකට කලින් අපේ නාලන්දා විශ්වවිද්‍යාලය තිබ්බා. අෆ්ගනිස්තානයේ පහ ශිෂ්‍යයෝ ඇවිල්ලා ඉගෙන ගත්තා. ඒ නිසා මේක ඊළඟ යටත් විජිත කාලෙත් හොඳ හෝ නරක ඒ කට්ටියගේ අධ්‍යාපන විදිහක් තිබ්බා. අඛණ්ඩ අධ්‍යාපනයක් ලංකාවේ දිගටම තිබ්බා. ඒ නිසා මේක 76ක් නෙමෙයි, අපේ අඛණ්ඩ අධ්‍යාපනය දිගටම තිබ්බා. කොහොම වෙතත් ඒ නිසා මොන කඩාවැටීම් තිබ්බත් යම් කිසි මට්ටමක අපේ අධ්‍යාපනය පැවතුණා. ඒක හොඳ තත්ත්වයක්. අපේ භූගෝලීය ප්‍රදේශය ගත්තත් අපේ රට විශේෂයෙන් සාක්ෂරතාවෙන් උඩ මට්ටමක හිටියා. මේක තියෙන මේ අඛණ්ඩ අධ්‍යාපන තත්ත්වයන් හැදිලා තිබෙන නිසා. ඒ නිසා මේ 76ක් නෙමෙයි, ඉතිහාසයේ ඉඳලම ආපු කාරණාවක් අපි ලංකාවේ තිබ්බා. ඊළඟට විශේෂිත කඩුළු පනින්න සිද්ධ වුණා ලංකාවට. එකක් තමයි නිදහස් අධ්‍යාපනයේ විශේෂිත අවස්ථාවක්. මේක තමයි ලංකාවට ලැබිච්ච සෞභාග්‍යත්ම තැන අධ්‍යාපනයේදී කියලා අපි හිතනවා. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිමනි, අපි හිතනවා අධ්‍යාපනය කියන්නේ දැනුම කුසලතාවය සහ ආකල්ප වර්ධනය ප්‍රධාන කරගත් දෙයක් කියලා. අපි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්මාණය කළද්දී බලන දේවල් තියෙනවා. එකක් ඉතිහාසයේ දිහත් අපි ටිකක් බලනවා. අපි නිකන් අහඹ උදාහරණ ගත්තොත් ඉතිහාසයේදී 71 ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා මෙන්න මෙහෙම අයවැය කතාවේදී ඉදිරිපත් කරන අයවැයක් අධ්‍යාපන සම්බන්ධයෙන් මේ විදිහට. එතෙන්දී ප්‍රමුඛතා කරගන්නවා මොකද්ද විශේෂයෙන්ම අධ්‍යාපනය පර්යන්තයට යා යුතුයි, ඊළඟට මෙන්න මේ කණ්ණංගර ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව. මේක සාධනීය දේවල්. ඊට පස්සේ මෙතන තිබ්බේ නැහැ හැබැයි තාක්ෂණීය, ඊළඟට වෘත්ති අධ්‍යාපනය තිබ්බේ නැහැ. නමුත් අපි සාධනීය දේවල් සාධනීය විදිහට බාරගමු. නමුත් ඉලක්කයක් තිබ්බද, ඊළඟට දිශානතිය තීරණය කරන රෝඩ් මැප් එකක් තිබ්බද, තිරසාර බවක් තිබ්බද. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 78 වෙනකොට රොනිදි මෙල් මහත්තයා ඉදිරිපත් කරද්දි එතන තිබ්බ ඊට වඩා හාත්පසින් වෙනත් අයවැයක්. එතෙන්දී අධ්‍යාපනය පැත්තෙන් එයා සුවිශේෂ කරගෙන තමයි තාක්ෂණික අධ්‍යාපනයේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එකට ලැබෙන තැන අධ්‍යාපනයේදී. හැබැයි එතෙන්දී නැවතත් මේ නිදහස් අධ්‍යාපනය සහ පර්යන්තයේ ගමට අධ්‍යාපනය කියන මග ඇරලා තියෙනවා. ඔන්න ඔය 77 පරිවර්තනය තමයි අපි කියන්නේ තැචර් රේගන් මාදිලියේ පරිවර්තනයක් කියලා. මේක ආර්ථිකය පැත්තෙන් ගත්තොත් ඉතින් මේ පරිවර්තනය ඇතුලේ තව දේවල් ටිකක් අධ්‍යාපනයට සිද්ධ වෙනවා. ඒක ටිකක් හොඳ දේවල් නෙමෙයි. මොනකද්ද? අධ්‍යාපනය කොමෝඩිටි එකක්. වෙළඳ භාණ්ඩයක් වෙලා තිබ්බේ නැහැ එච්චර කාලයක් වෙනකම්. නමුත් අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් විදිහට හිතන්න පටන් ගත්ත මිනිස්සු පෙළඹෙන්නේ මෙන්න මේ 77ත් එක්ක. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මිනිස්සුන්ගේ හිතවල අධ්‍යාපනය සම්බන්ධයෙන් වික්ෂිප්ත භාවයක්, ප්‍රමුඛතා සම්බන්ධයෙන් වික්ෂිප්ත භාවයක්, confusion about the priorities. අන්න එතෙන්දි තමයි විභාග කේන්ද්‍ර කරගත්ත සුදු කරකැටි ජොබ් ඉල්ලන, ප්‍රසා ඉල්ලන අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනීය වෙනසක් වෙන්නේ. මේක හොඳ දෙයක් නෙමෙයි. මේකෙන් තමයි මේ අධ්‍යාපනයේ කඩාවැටීම් ටික, අපි දකින කඩාවැටීම් ටික පටන් ගන්න. අපි දකින කඩාවැටීම් ටික. ඊට පස්සේ 2015 විතර අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා වෙද්දි විශේෂයෙන් ICT එහෙම නැත්නම් තාක්ෂණය සම්බන්ධයෙන් කතා වෙනවා. නමුත් තිරසාර බවක් අපිට පේන්නේ නැහැ. ඒකත් එක තමයි මේ අපි මේ ඉතිහාස ගමන් මග ගත්තොත් මෙන්න මේ කඩා අධ්‍යාපනයේ අපේ තියෙන අපි ඉතිහාසයේ තිබ අඛණ්ඩතාවෙත් එක්ක තිබ්බ දේවල් ඇරෙන්න තිරසාර බවක් නැති, අඛණ්ඩතාවක් නැති, සම්බරතාවක් නැති අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇතුළත තමයි අපි මේ හිර වෙලා ඉන්නේ. එතකොට අපි දැන් ඉන්නේ කොතනද? ළමයින්ට ළමා ජීවිතයක් නැහැ. අපි කියන්නේ ළමයා කියන කෙනා පොඩි වැඩිහිටියෙක් නෙමෙයි. Child is not a small adult කියලා කියන්නේ. අපි කියන්නේ ළමයා. එතකොට ළමයට සුවිශේෂී සමාජ අවස්ථාවන් තියෙනවා. ළමයට සුවිශේෂී සංස්කෘතික අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ ළමා කාලේ ළමයට දෙන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. විභාග බර ළමයා විභාග බර. ඊට පස්සේ ළමා කාලේ Taman ගහිමි වෙනවා. Tamanගේ යාළුවන් සමග ගත කරන කාලේ Tamanගෙන් අහිමි වෙනවා. මේ කාලයත් එක්ක මෙන්න මේ සමාජ ක්‍රමය ඇතුළත තමයි ළමයා වැඩිහිටියෙක් වෙන්නේ. එතකොට පුරවැසියෙක් වෙනකොට එයාගේ තියෙන ආකල්ප, අපි කියපු ආකල්ප, ඊළඟට එයාගේ තියෙන දැනුම වර්ධනය වෙන්නේ මෙන්න මේ ළමා කාලේ ගත කරපු විදිහ. ඉතින් පෞරුෂය සම්බන්ධයෙන් සෑහෙන ගැටලු තොගයක් එනවා. තනිව තීරණ ගැනීම, ස්වාධීන තීරණ ගැනීම, අපි කියනවා soft skills නැතිකොට සමාජයට එළියට එන ළමයා එළියට එන්නේ තනි පුද්ගලයෙක් විදිහට. මේක හරිම අභාග්‍යයක්. ඉතින් අපි මෙන්න මේ වෙනස්කම් කළ යුතුයි. කවදා හරි තැනකින් අපි පටන් ගන්න ඕනේ. ඉතින් අපි කරන කාරණාවක් එකක් තමයි මෙන්න මේ විදිහට විශේෂයෙන් ගත්තොත් එහෙම උසස් අධ්‍යාපනයේ ගෝලීය රැකියාව ජනනීයමදී උසස් අධ්‍යාපනයකට අපි මාරු වෙමින් පවතින්නේ. අපි කතා කළේ නැහැ කවදාවත් හියුමන් කැපිටල් එකක් ගැන, මානව ප්‍රාග්ධනයක් ගැන. අපි මේ අධ්‍යාපන ප්‍රසංස්කරණ ඔස්සේ ලංකාවේ තියෙන ලොකුම හොඳම මානව ප්‍රාග්ධනය අගය කිරීම මේ අධ්‍යාපන ක්‍රම තුළින් හදලා ශ්‍රම විභජනය ඇතුළත ලොකු ශ්‍රම හමුදාවක් ලංකාවටත් ජාත්‍යන්තර දෙන අධ්‍යාපන ක්‍රමයක් අපි මේ ප්‍රසංස්කරණ ඇතුළේ අපි සිද්ධ කරන බව අපි කියන්න කැමතියි. ඒ වගේම තමයි අපි ශ්‍රමය මූලික කරගෙන, එහෙම නැත්නම් ශ්‍රම හමුදා මූලික කරගෙන විතරක් නෙමේ පෝෂණය විය යුත්තේ. ළමයෙක් කියන්නේ පුරවැසියෙක්. පුරවැසි වගකීම්, පොදු වගකීම් ටිකුත් තියෙන සමාජයක් හැදෙන්න ඕන. ඒක හැදෙන්නේ කොතනින්ද? ගරු මුලස්සුනාර උඩ කාර සභා සභාපතිතුමනි මුල් ළමාවෙන් පටන් ගන්න. අවුරුදු 3-5 අතර කාලය තමයි විශේෂයෙන් මොලේ වර්ධනය වෙන්නේ, පෞරුෂය ඩෙවලොප් වෙන්නේ. ඒ කාලය ඇතුළත අපි විශේෂිත ක්‍රියාමාර්ග ගොඩක් ගන්නවා මෙන්න මේ මුල් ළමාව වර්ධනය සම්බන්ධයෙන්. පෙරපාසල අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තියෙනවා. පෙරපාසල අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඊළඟට මේ ප්‍රතිසංස්කරණ කියන්නේ මොකද්ද? ළමයාගේ විභවතාවන් ශක්තිතාවන් සියල්ල උරාගෙන ළමයාගේ හැකියාවන් උරාගෙන ඊට පස්සේ ළමයා කැමති තැනකට යන විධික්‍රමයකට අපි ඇතුල් කරගන්නවා. ඉතින් මේක ඇතුළත එළියට එන ළමයා අර කියපු ළමයා නෙමෙයි. ඒ ළමයා තමයි අපි බරාපොරොත්තු වෙන මේ පුරවැසි අපි කියන වගකීම් දරන පුරවැසියා. ඒ නිසා අපි ඒ සම්බන්ධින් තුවග කියනවා. ඊට පස්සේ මෙන්න මේ අපි විශේෂයෙන් කතා කරන නිරන්තරයෙන් නැවත නැවතත් කතා කරන විශේෂ අධ්‍යාපනය. සමහර ලෝක වෙනස් කරපු විද්‍යාඥවරු ලෝක වෙනස් කරපු පිරිස් ගේ ළමා කාලේ ගත්තොත් මට නම් කියන්න බෑ. ළමා කාලේ ගත්තොත් ඒ කට්ටිය ගත කරලා තියෙන්නේ අපි නම් කරන සමහර රෝගී තත්ත්වයන් එක්ක විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවත් එක්ක. නමුත් ඒ කට්ටිය සමාජ වෙනස් කරන තැනටපත් වෙන්නේ මේ විශේෂ අධ්‍යාපනයක් අවශ්‍ය කෙනාට විශේෂ අධ්‍යාපනයක් දුන්නායින් පස්සේ එයාට පුළුවන් මෙන්න මේ එක්ක විද්‍යාඥවරේ එහෙම නැත්නම් සමාජ වෙනස් කරන පුද්ගල තලයේ පුද්ගලෙක් බවට පත් වෙන්න. මේක විශේෂිත කාරණාවක්. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? එහෙම නොවුනොත් ඒ ළමයා වැඩිහිටියෙක් වෙනකොට සමාජ විරෝධී පුද්ගලයෙක් වෙමේ හැකියාවන් බොහොම වැඩි. ඉතින් විශේෂ අධ්‍යාපනයට අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ විශේෂ අධ්‍යාපන එකක ඇති කරන්නේ විශේෂ අධ්‍යාපන වැඩිපුර මුදල් යොදවන්නේ.
ඇමතුමනි ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
හරි. ස්තුතියි. කරන්න මෙන්න මේ හේතුව නිසා. අපි හිතනවා මෙන්න මේක මේ 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 ප්‍රශ්නේ අඳුනගත්ත පළවෙනි අයවැය මේක කියලා. නිසා අපි විශේෂ අවස්ථා තියෙන ළමයින් ගිනුත් අපි ඒ ශක්තිතාවල් අපි අපේ සමාජයට ලබා ගත යුතුද කියන අදහස් තමයි අපේ තියෙන්නේ. ඊළඟට අපිට මතුවෙච්ච කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන තව දැනෙ යොමු කරන්න. පුද්ගලික පාසල් සම්බන්ධව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා ප්‍රාමුඛ සකස් කළ තියෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි ඉදිරිදී ක්‍රියාත්මක කිරීම නියමිතයි. මෙය සකස් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අපි මතුවෙච්ච කාරණාවක් තිබ්බා මෙන්න මේ ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන්. ශිෂ්‍යත්වය කියන විභාගයේ අවශ්‍යතාවය වෙන්නේ කොතනින්ද? අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේ සම්පත් සහ මානව සම්පත් සහ භෞතික සම්පත් බෙදී යාම විෂමතාවත් එක්ක. අවශ්‍යතාව නැති වුණොත් ශිෂ්‍යත්ව විභාගය නැති වෙයි. නමුත් මේ මොහොතේදී අපි ඉන්නේ මෙන්න මේ වෙනස් වෙන ට්‍රාන්සිෂනල් පීරියඩ් එකේදී. ඒ පීරියඩ් එක ඇතුළත අපි ශිෂ්‍යත්ව විභාගය පැවතෙයි. යම් කිසි මොහොතකදී සම්පත් මානව සම්පත් සහ භෞතික සම්පත් සියල්ල පර්යන්තර දී ගන්න පුළුවන් යම් කිසි අවස්ථාවකදී මෙන්න මේ අවස්ථාව ඉක්මනින් එළිබේ කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට සමාජයේ විසින්ම මේ ශිෂ්‍යත්වයේ කියන අවශ්‍යතාව නැති.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
ඉතින් මට විනාඩිය. අපි කියන්නේ මේ අවශ්‍යතාව තමයි සමාජයේ විසින් අවශ්‍යතාවක් ඉල්ලනව නම් යම් කිසි දෙයක් අන්න ඒ නිසා තමයි මේ විභාගයක් පවතින්නේ. අපි කරන ලොකු වැඩක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ ඇගයීම් ක්‍රමය වෙනස් කරන එක. ඇගයීම් ක්‍රම වෙනස් කරන්නේ අර විභාග රටාව වෙනස් කරන එකම නෙමෙයි. ළමයාගේ ළමා කාලය ගත කරන්න පුළුවන් විදිහට ළමයාගේ ඔළුවට ස්ට්‍රෙස් එකක් එන්නේ නැතිව බරක් එන්නේ නැති විදිහට ළමයා ඇසස් කරගන්න පුළුවන් නම් මේ සභාවෙත් මතිටුච්ච කාරණාවක් තිබ්බා. සමහර රටවල ළමා කාලයේදී විවාහක තියන්නේ නැහැ කියලා. සමහරට අපි දන්නේ නැහැ. අපි සමහර වෙලාවට ඒ විදිහ තැනකට මේ නියාමන අපේ කියන අගෙම විදිහ එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගැන ශිෂ්‍යත්වෙත් ඒ විදිහට අපි ඒ දේ සලකමු. මේක පුළුල්ව ගමු. යම් කිසි කාලයක් ඇයි මේක අවශ්‍ය නොවේ. ඊළඟට අපි කියන මෙන්න මේ පොදුවේ ගන්න සමාජය ගොඩනගන්න නම් අපිට මානව සම්පත ගොඩනැගිය යුතුයි. මානව සම්පත ගොඩනගන්න නම් අපිට ලොකු ශ්‍රමයක් වේදම් කරන්න වෙනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළත ඉන්න මෙන්න මේ අපේ නිලධාරී පිරිස. අපි තවම ගම්වල දකිනවා කවුද පැන මඩ කතිති වවුතාවුළු ඉන්න ගුරුවරු, තමන්ගේ වෘත්තීය සේවයක් කරගත්ත ගුරුවරු අපි දකිනවා, ගුරු උපදේශකවරු අපි දකිනවා, විදුහල්පතිවරු අපි දකිනවා. ඒ වගේම තමයි අපි දකිනවා කාර්යාලවල, ඒ වගේම තමයි මෙන්න මේ අමාත්‍යංශවලත් සේවය උපරිම තමන්ගේ රටට දායක කරන මෙන්න මේ පිරිස. ඒ නිසා අපි මේ පොදු ක්‍රියාදාමය ඇතුළත මේ අපේ මේ ඉන්න මේ නිලධාරී සහ ගුරුවරු පිරිසටත් අපි නිහතමානී හිස නමන ගමන් මේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙන යන බවට අපි සපත කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.